පසුගිය සතියේ අපි කතා කළා ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලු පිළිබඳව. ඒ වගේම පෝෂණ ගැටලු වල ප්‍රතිවිපාක, ඒ ගැටලු පුද්ගල පැවැත්මට කොහොමද බලපාන්නේ, ඒ වගේම ඒ ගැටලු අවම කරගන්න කල හැකි දේවල් මොනවද, මෙන්න මේ වගේ කාරණා ගැන අපි කතා කරා. හොඳයි දුවේ පුතේ, අපි අද පෝෂණය සම්බන්ධව තවත් කරුණු කාරණා ඉගෙන ගනිමු. මුලින්ම අපි කතා කරමු පෝෂණ ගැටලු අවම කරගන්න ඔබේ දායකත්වය ලබා දෙන්නේ කොහොමද කියලා. තවත් විදිහකට කිව්වොත් පෝෂණ ගැටලු අවම කරගන්න ශිෂ්‍ය දායකත්වය. පෝෂණ ගැටලු අවම කර ගැනීමට පාසල් යන දරුවන් විදිහට ඔබට ඍජුවම දායක වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා.
පෝෂණයට අදාළ නිපුණතා සංවර්ධනය කර ගැනීම, ආහාර පාරභෝජනයට අදාළව ගෙවත්ත සකසා ගැනීම, දේශීයව ස්වභාවික ආහාර පාරිභෝජනය කිරීම.
ඔව් දරුවනි, පෝෂණ ගැටලු අවම කරගන්න පාසල් යන දරුවන් විදිහට ඔබට ඍජුවම දායක විය හැකි ආකාර කීපයක් ගැනයි ඒ කතා කරේ. ආයෙමත් මතක් කළොත් පෝෂණයට අදාළ නිපුණතා සංවර්ධනය, ආහාර පරිභෝජනයට අදාළව ගෙවත්ත සැකසීම, දේශීය ස්වාභාවික ආහාර භාවිතය. පෝෂණයට අදාළ නිපුණතා සංවර්ධනය කර ගැනීම තුළින් ඔබට පෝෂණ ගැටලු අවම කර ගැනීම සඳහා ඍජුවම දායක වෙන්න පුළුවන්. කොයි විදිහටද?
නිපුණතා සංවර්ධනය තුළින් අපි කතා කරමු වෙළඳ දැන්වීම් වලට නොරැටී කටයුතු කිරීම.
ඔව්, වෙළඳ දැන්වීම් වලට රැවටෙන්නේ නැතුව කටයුතු කිරීම. ඇත්තටම දුවේ පුතේ, විවිධ වෙළඳ දැන්වීම් තුළින් බොහෝ විට නිසරු ආහාර, ක්ෂණික ආහාර, පැණිබීම කෙරෙහි ඔබේ රුචිකත්වය වඩවනවා. වෙළඳ දැන්වීම් දකින බොහෝ වාරවලදී ඔබ ඒ සඳහා පෙළඹෙන්නට උත්සාහ කරනවා. පෝෂණයේ නඩු ආහාර කෙරෙහි පාරිභෝගිකයා නැඹුරු කරවන්නට ඔවුන් ශ්‍රව්‍ය දෘශ්‍ය උපක්‍රම භාවිතා කරනවා. ශිෂ්‍යන් විදිහට ඔබ මේ පිළිබඳව දැනුවත් විය යුතු මෙන්ම පවුලේ අයටත් මේ පිළිබඳව දැනුවත් කිරීම කළ යුතුයි. ඒ වගේම ඔබට පෝෂණය පිළිබඳව දැනුවත් බව සංවර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා.
ඊළඟ කාරණය ලෙස නිවැරදි ආහාර පුරුදු ගොඩනගා ගැනීම.
මෙන්න මේකෙදි ආහාර ගැනීමේදී ආහාරයේ පෝෂ්‍යදායී බව, ප්‍රමාණාත්මක බව, විවිධත්වය, ස්වාභාවික බව, නැවුම් බව, පිරිසිදු බව, ඒ විතරක් නෙමෙයි සෞඛ්‍යාරක්ෂිත බව යන කරුණු ගැනත් සැලකිලිමත් විය යුතුයි.
ඒ වගේම තමාදු වේ පුතේ, සෞඛ්‍යමත් ආහාර තෝරා ගැනීම පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ.
සෞඛ්‍යවත් ආහාර තෝරා ගැනීමේදී රස, වර්ණය, ගඳ සුවඳ, බාහිර පෙනුම, නැවුම් බව, ඇසුරුමේ ස්වභාවය, නිස්පාදිත දිනය, කල්ලිකුත්තිමේ දිනය, අඩංගු ද්‍රව්‍ය ආදී පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. මෙන්න මේ දේවල් පාසල් යන දරුවන්ට විතරක් නෙමෙයි පොදුවේ අපි හැමෝටම වැදගත් වෙන කාරණා. ඒ වගේම තමයි කෙටි කාලයකදී පරිභෝජනය සඳහා සෝදානම් කරන ආහාරවල වැඩිපුර තෙල් හා සීනි අඩංගු වෙන නිසා වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබෙන නමුත් අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ පවතින්නේ අඩුවෙන්. අන්න ඒ නිසා ඒ ආහාර සෞඛ්‍යට හිතකර නැහැ. ක්ෂණික ආහාර, නිසරු ආහාර ලෙස හැඳින්වෙන එවැනි ආහාර පරිභෝජනය සීමා කළ යුතුමයි. ඒ විතරක් නෙමෙයි, ආහාර තෝරා ගැනීමේදී එක් එක් අයට ගැළපෙන ලෙස ආහාර තෝරා ගැනීම අපි සිදු කර යුතුයි. කොයි විදිහටද? ස්ථූල පුද්ගලයෙකු ආහාර තෝරා ගැනීමේදී කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් හා මේද අඩුවෙන් අඩංගු ආහාර ගන්න ඕන. ඒ වගේම තමයි රුධිරයේ කොලෙස්ටරෝල් අධික හෝ තමන්ගේ පවුලේ එවැනි රෝගී තත්ත්වයක කෙනෙකු ඉන්නවා නම් මේදය බහුල, විශේෂයෙන්ම සත්ව මේදය ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි. අක්සියාබාධ, සමේ කොරල හෝ හිසකෙස් වැටීම අධික අවස්ථාවල එළවලු, පළතුරු, පලා වර්ග ආහාරයට එකතු කරගත යුතුයි. ඒ විතරක් නෙමේ දරුවනේ, ටින් හෝ බෝතල් කරන ලද සහ පැකට් කරන ලද ආහාර වර්ග මිලදී ගැනීමේදී අර මං කලින් කිව්ව අඩංගු ද්‍රව්‍ය, කල්ලිකුත්තුන දිනය, ප්‍රමිති සහතිකය පිළිබඳවත් සොයා බැලිය යුතුයි. එවගේම තමයි අපි හැකිතාක් දුරට ස්වාභාවික ආහාර තෝරගන්න ඕන පරිභෝජනයට. කෘතිමව හෝ සැකසූ ආහාර වෙනුවට හැකි හැම වෙලාවෙම ස්වාභාවික ආහාර තෝරාගත යුතුයි. ස්වාභාවික ආහාරවල නැවුම් බව, ගුණාත්මක බව කෘතිම ආහාරවලට වඩා වැඩි වෙනවා. එවැගේම ඒ ආහාරවල විස රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැහැ.
ඒ විතරක් නෙවෙයි දුගපිතේ. මැලවුණු ස්වරූපයේ එළවලු, පලා වර්ග, පළතුරු තෝරා නොගැනීමටත් අපි කටයුතු කරන්න ඕනේ.
ඔව්. එළවලු, පළතුරු, පලා වර්ග කල්ගත වීම නිසා මැලවුණු ස්වභාවයක් පෙන්වන් කරනවා. එවැගේම රසායනික ද්‍රව්‍ය එක්වීම නිසාත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒවායේ පෝෂකාංග නැවුම් ස්වභාවයෙන් නොපවතින අතර කෘමීන්, පණුවන් ආදියද ඉන්න පුළුවන්. ඒවගේම තමයි අපි ගොඩක් වෙලාවට මාළු මිලදී ගැනීමේදී ලොකු මාළු තමයි තෝරගන්නේ. මේ ලොකු මාළු වෙනුවට කුඩා මාළු මිලදී ගැනීමේ හැකියාව අපිට තියෙනවා. කුඩා මාළු පෝෂණ ගුණයෙන් අධිකයි. ඒ වගේම තමයි අලුත් මාළු අපි තෝරගන්න ඕන. කොහොමද දුවේ පොතේ අලුත් මාළු අපි තෝරගන්නේ? මාළුන්ගේ කරමල රත් පැහැ ගැන්නුණු දීප්තිමත් ඇස් ඇති මාළු මිලදී ගත්තොත් ඔබේ ලබාගෙන තියෙන අලුත් මාළු. තව
තෙලි පොඩි වූ ටින් සහිත ආහාර තෝරා ගැනීමේදී ඒවා තෝරා නොගැනීමටත් අපි සෑම විටම සැලකිලිමත් වෙන්න ඕනේ.
ඔව්. තෙලි පොඩි වූ ටින් ආහාර ගැනීමෙන් වැළකීම තමයි ඒකෙන් අපි ඔයාලට කියලා දෙන්නේ. තැලීම්, පොඩිවීම් සහ පිම්බීම් සහිත ටින්වල ඇති රසායනික ද්‍රව්‍ය වෙනස් වී තිබේ හැකි. ඒ වගේම ඒ වගේ ආහාර පරිභෝජනයට සුදුසු වෙන්නේ නැහැ. සමහර වෙලාවල් වලට ඒ ආහාර විස වෙලා මරණය පවා සිදුවන අවස්ථා අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි කෘතිම රසකාරක, වර්ණකාරක, ඇතැම් ඩයි වර්ග හා කල්තබා ගැනීමට විවිධ රසායනික යෙදුව ආහාර භාවිතයනොත් අපි වැළකිය යුතුමයි.
ඊළඟට බලමු දුවේ පුතේ අපි පවුලේ පෝෂණයට උදව් කරන්න ඕනේ කොහොමද කියලා.
ඔව් දරුවනි, සමහර විට ඔබේ මවට, පියාට පෝෂණය පිළිබඳ දැනුමක් නැති වෙන්නට පුළුවන්. එහෙම වෙලාවට පුතේ දුවේ ඔයාලට පුළුවන් ආහාරවල පෝෂණ ගුණය ගැන ඔබේ දෙමව්පියන්ව දැනුවත් කරන්න. පෝෂණයෙන් පිරුණු ආහාර වේලක් නිවිසේ හදාගන්න උදව් කරන්න. උදාහරණයක් විදිහට වැඩි මිලක් ගෙවලා වෙළඳ පොලෙන් පිටිකිරි පැකට් මිලදී ගැනීම වෙනුවට අපිට පුළුවන් නැවුම් එළකිරි භාවිතා කරන්නට. ඒ වගේම ආනයනය කරන ඇප දොඩම් වෙනුවට ඊට වඩා පෝෂණ ගුණයෙන් වැඩි වෙරළු, නාරම්, දෙලුම්, පේර වගේ මිලෙන් අඩු පළතුරු පරිභෝජනයට එකතු කරගන්නට පුළුවන්.
ඊළඟට බලමු දුවේ පුතේ අපි පාසලේ යාපන ශාලාව නිසි සෞඛ්‍ය සම්පන්න මට්ටමින් කොහොමද පවත්වා ගන්න කියලා.
ඔව්, වෙන විදිහට කිව්වොත් පාසල ආපන ශාලාව, පාසලේ ආපන ශාලාව සඳහා නිසි මඟ පෙන්වීමක් ඔබට සිදු කළ හැකියි.
ඊළඟට අපි බලමු පාසල් ආපන ශාලාව සඳහා නිසි මඟ පෙන්වන්නේ කොහොමද කියලා.
උදාහරණේ, ඔබේ පාසලේ ආපන ශාලාවත් පෝෂණයෙන් පිරුණු ආහාර පාන සපයන ස්ථානයක් බවට පත් කරගන්න ඔබට පුළුවන්. අධික සීනි, අධික තෙල් සහිත ආහාර වෙනුවට තඹපු කඩල, මොන්නැට, කුරක්කන්තලප, හැලප, රටකජු, පළතුරු සලාද, නැවුම් පළතුරු යුස, යෝගට්, මුදෝපු කිරි, මෙන්න මේ වගේ පෝෂ්‍යදායි කෙටි ආහාර ලබා දීම සඳහා ඔබේ ආපන ශාලාව දැනුවත් කිරීමේ කටයුතු ඔබට කළ හැකි.
තමන්ගේ පෝෂණ තත්ත්වය හඳුනා ගැනීම හා පවත්වාගෙන යාම ශරීර ස්කන්ධ දර්ශකලෙස අපිට හඳුනා ගන්න පුළුවන්.
ඔව්, ඒ වගේම සමබර ආහාර වේලක් ගැනීමට කටයුතු කිරීම හා ප්‍රධාන ආහාර වේල් තුන මග නොහැරීමත් ඉතාම වැදගත්. ඔව් දරුවනේ, සමබල ආහාර වේලක් තෝරා ගැනීමේදී ආහාර පිරමීඩයට අනුව නියමිත ප්‍රමාණවලින් ආහාර තෝරා ගන්න ශිෂ්‍යන් වන ඔබට දැනුමක් තිබිය යුතුයි. දුල පුතාලට මතක ඇති පහුගිය ශ්‍රේණිවලදී ඔබ ඉගෙනගත් ආහාර පිරමීඩය ගැන.
මොකද්ද පුතේ අපි මේ ආහාර පිරමීඩය කියලා කියන්නේ? එක් එක් ආහාර කාණ්ඩයන් දිනකට ගත යුතු ඒකක ගණන අනුපාතිකව පෙන්නුම් කර අඳින ලද රූප සටහනකට තමා පුතේ අපි ආහාර පිරමීඩය කියලා කියන්නේ.
ඔව්. එක් එක් ආහාර කාණ්ඩයෙන් දිනකට ගත යුතු ඒකක ගණන අනුපාතිකව පෙන්නුම් කර අඳින ලද රූප සටහන ආහාර පිරමීඩය කියලා අපි හඳුන්වනවා. තෙල් හා සීනි, කිරි සහ කිරි අඩංගු ආහාර, මෙද සහිත ඇට වර්ග, මස් මාළු බිත්තර පියලිය ආහාර, එළවලු, පළතුරු, බත්පාන් ධාන්‍ය අල වර්ග ආදී වශයෙන් දිනකට ගත යුතු ප්‍රමාණයන් ආහාර පිරමීඩය සටහන් කර තිබුණු ආකාරය ඔබට මතක ඇති. ඒ වගේම 6 වෙනි ශ්‍රේණියේදී ඔබ ආහාර පිගාන ඉගෙන ගත්ත මතකයි නේද? ඔව්. ආහාර පිගාන ඉගෙන ගත්ත ඔබට මතක ඇති. ආහාර ගත යුතු අනුපාතය තේරුම් ගැනීම වඩා පහසු වීම සඳහා ආහාර කාණ්ඩ පිගානයක ආකාරයෙන් නිරූපණය කර තිබුණු ආකාරය ඔබ අත්විඳින්න ඇති. එළවලු සහ පළතුරු 4 එකක්, පාන් බත් අලවැනි පිෂ්ඨමය ආහාර පිගානෙන් 2 එකක්, මස් මාළු බිත්තර වැනි ප්‍රෝටීනමය ආහාර 4 එකක් ආදී වශයෙන්. ඔව් දරුවනි, මේ විදිහට පෝෂණයට අදාළ නිපුණතා ඔබ සංවර්ධනය කර ගැනීම තුළින් පෝෂණ ගැටළු වවම කරගන්න ඔබට ඍජුවම දායක වෙන්න පුළුවන්. ආහාර පරිභෝජනයට අදාළව ගෙවත්ත සැකතීම තුළින් ඔබට සිදු කළ හැකි දේවල් මොනවද කියලා අපි බලමු. මට හිතෙනවා ඒ ගැන කතා කරන්න කලින් පුංචි ගීතයක් අහන්න සලස්වන්න ඕන කියලා ඔයාලට. අපි අහලා බලමුද මේ ගීතය? මං හිතනවා මේ ගීතය මීට කලින් එක වතාවක් හරි ඔයාලා අහලා ඇති කියලා. දුකසේ හිටුවා අඹ ඇටයක් ඔබ එක අඹයක්වත් කන්න ලැබේවිද? මම ළමයෝමින් අඹයක් නොපතමි, යුතුකම පමණක් ඉටුකොට සලකමි.
මොකද කරන්නේ, මොකටද ඔබ ඔය බිම හාරන්නේ?
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි, අඹ ඇටයක් සිටුවන්නට හාරමි.
මොනවද මුත්තේ මොකද කරන්නේ, මොකටද ඔබ ඔය බිම හාරන්නේ?
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි, අඹ ඇටයක් සිටුවන්නට හාරමි. යුතුකම පමණක් ඉටු කොට තබනෙමි.
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්ට හැකිදේ නොම තේරෙයි මට.
පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස, හැදුනොත් කොහොමට ඔබටම වෙයි දොස? අඹගස්වල පලයෙන් අප කවුරුත් ලබනෙමු පල. අපෙන් පසුව එන අයටත් එම පල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම.
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි, ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි.
අපෙන් පසුව එන අයටත් ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම.
මේ යුතුකම
ගීතය අපේ හදවතට තදින්ම දැනෙන ගීතයක්. අපට අපේ යුතුකම් වගකීම් මතක් කරලා දෙන ගීතයක්. පරිසරයට, ගහට කොළට ආදරය කරන්න අපව පොළඹවන ගීතයක්. අපි ඉගෙනගත්ත දේවල් පොතට විතරක් සීමා කරගන්නේ නැතිව අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕන. එතකොටයි අපට ජීවත් වීමේ වටිනාකම දැනෙන්නේ. පරිසරයට, ගහට කොළට ආදරය කරන්න විතරක් නෙමෙයි දුවේ පුතේ, අනාගත පරපුරට ඒ දේවල් ඉතිරි කරන්නත් අපි අපේ මනස හදාගත යුතුමයි. ලෝකය ඔබට කිසිවක්ම නොදුන්නත් ඔබට දෙන්නට හැකි හැම හොඳ දෙයක්ම ලෝකයට දෙන්න. අපි බලමු ගෙවතු වගාව පිළිබඳව.
ඔව් දූපති, ආහාර පාරිභෝජනයට අදාළව ගෙවත්තක් සකස් කර ගැනීම තුළින් මොනවද ඔයාලට ලැබෙන වාසි? ආර්ථිකමය වාසි ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, නැවුම් එළවලු පළතුරු ඔබට ගෙවත්තෙම ලබා ගන්න පුළුවන් වෙනවා. තවත් කතා කළොත් වස විස රහිත එළවලු පළතුරු ඔබට නැවුම්ම ලබා ගන්න පුළුවන් වෙනවා. සීමිත ඉඩකඩක් ඇති ඔබේ නිවසේ පෝච්චි පීලි ක්‍රමයට එළවලු සිටවා ගැනීම තුළින් ඒ ඉඩකඩ ඉතුර කරගන්නත් ඔබට හැකියාවක් ලැබෙනවා. මිරිස්, තක්කාලි වැනි ආහාර වර්ග අලංකාරය සඳහා හේතුවත් වෙනවා. පතෝල වැනි වැල් සහිත ආහාර වගා කිරීමෙන් බිම්තලය තුළ බණ්ඩක්කා වැනි පැල වර්ග සදා ගන්නත් ඔබට පුළුවන් වෙනවා. ඒ විතරක් නොවේ දුවේ පුතේ, අපිට ඉතාමත් වැදගත් වර්තමානයේ අපි මුහුණ දෙන ගැටලුවක් වන කාබනික පොහෝ කොම්පෝස්ට් පොර, ඒ විතරක් නොවේ දුවේ පුතේ, වර්තමානයේ අපි මුහුණ දෙන අභියෝගයක් වන රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් පොර ඔබගේ නිවස තුළම ඔබට සාදා ගන්නත් පුළුවන් වෙනවා. කොහොමද අපි මේක කරන්නේ? ඔබේ නිවස තුළ ඉවතලන ආහාර වර්ග භාවිතා කිරීම තුළින් ඔබට මේ පොහොර වර්ග සාදා ගන්න පුළුවන් වෙනවා.
ඔව්, අපි කාබනික පොහොර භාවිතය ගැන එතනදී කතා කළා. මට හිතෙනවා අපේ දොළ පුතාලට කාබනික පොහොර භාවිතා කිරීමෙන් ඇතිවන වාසි ගැනත් පොඩ්ඩක් දැනුවත් කළොත් හොඳයි කියලා.
සරලව කතා කරොත් කාබනික පොහොර යෙදීම නිසා ඇතිවන වාසි ලෙස අපිට මෙන්න මේ කරුණු ගැන අපිට කතා කරන්න පුළුවන්. මොනවද දුවේ පුතේ? කාබනික පොහොර මිලෙන්න අඩුයි. පසේ වයනයක් දියුණු කරනවා. පාරිසරික හානියක් අඩුයි. පාරිසරික අසමතුලිතතාවයක් අඩු කරනවනේ. ඒ විතරක් නෙවෙයි, අපිට කාබනික පොහොර නිවසේකම සාදා ගන්නත් පුළුවන්.
ඒ වගේම තමයි දරුවනේ, වර්තමානයේ රසායනික පොහොර භාවිතය නිසා බොහෝ අහිතකර ප්‍රතිඵල අපි අත්විඳිනවා. අපි රසායනික පොහොර භාවිතයේ අහිතකර ප්‍රතිඵල එහෙම නැත්නම් අවාසි ගැන ටිකක් ඉගෙන ගනිමු.
සරලව පුතේ, අපි රසායනික පොහොර භාවිතා කිරීම සමග ඇතිවන අවාසි ගැන කතා කළොත්, ඇමෝනියා අඩංගු පොහොර භාවිතා කරාම පස ආම්ලික වෙනවා. ඒ වගේම රසායනික පොහොර මිලනොත් වැඩි පසත් නිසරු වෙනවා. රසායනික පොහොරවල අඩංගු බැරලෝව නිසා දිගුකාලීනව වක්ගඩු රෝග ඇති වෙන්න පුළුවන්. රසායනික පොහොර ජලාශවලට එකතු වුණාම ජල ගැලීම්, ජල ජීවීන්ට සිදුවන හානි, මෙන්න මේ වගේ කරුණු රසායනික පොහොර භාවිතය නිසා අපට සිදුවෙන්න පුළුවන්.
ඔදුවේ පුතේ, ආහාර පරිභෝජනයට අදාළව ගෙවත්ත සැකසීම තුළින් ඔබ අත්විඳින දේවල් පිළිබඳව තමයි අපි මේ මතක් කරේ. ඒ වගේම තමයි පෝෂණ ගැටලු අවම කර ගැනීමට පාසල් දරුවන් විදිහට ඔබට ඍජුවම දායක විය හැකි තවත් ආකාරයක් තියෙනවා. ඒ තමයි
දේශීය ආහාර භාවිතයට හුරු වීම.
ඔව්, අපි මුතුන් මිත්තන් ආහාරවල පෝෂණ තත්ත්වය වෙනස් නොවන ආකාරයට හෝ පෝෂණ තත්ත්වය වැඩි වෙන ආකාරයට ආහාර සකස් කර ගැනීමට පුරුදු වෙලා හිටියා. ඒකට සාක්ෂිත් තියෙනවා. ඒ වගේම ඔවුන් වැඩි පෝෂණ ගුණය යුක්ත ආහාර තම ගෙවත්තේම වගා කරගත්තා. ඔවුන් විසින් ආහාරවල පෝෂණ ගුණය වැඩි කර ගැනීමට භාවිතා කරන ලද ක්‍රමෝපායන් කීපයක් ගැනත් අපිට කතා කරන්න පුළුවන්. මොන වගේ දේවල්ද? බත පිසින විට, දෙල් ව්‍යංජනය සදන විට, මඤ්ඤොක්ක ව්‍යංජනය සදන විට, මුරුංග කොළ හෝ වැල් නිමිති කොළ හෝ එකතු කිරීම, බොහෝ විට රම්පි කොළ ද එකතු කළා. එවගේම තමයි උත්සව අවස්ථාවක හෝ පෝෂණය වැඩිපුර අවශ්‍ය අවස්ථාවක ඔවුන් හත්මාලුව සැකසුවා. ඔයාලගේ අත්තම්මලාගෙන් මේ හත්මාලුව කියන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන් වේ. එවගේම කලවම් පලා මැල්ලුම සැකසුවා. තලප වගේ දේවල් සැකසීම සිදු කළා. ඒ විතරක් නෙමෙයි. ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ රෝගාබාධ සඳහා ඒවා සුව කිරීමට තැඹුම් හොදි සකස් කරලා දුන්නා. පලා මැල්ලුම් හදනකොට ගෙවත්තෙන් ලබා ගන්නා පලා වර්ග කීපයක් මිශ්‍ර කරලා වැඩි පෝෂණය යුක්ත කලවම් පලා මැල්ලුම හදුවා. ඒ විතරක්ද? එළවලු කීපයක් යොදාගෙන සුප් වර්ග හෝ මිශ්‍ර වෑංජන සැකසුවා. තව සම්බාරු, බුරියානි, පොංගල් සැදීම වගේ දේවලුත් කළා. ඒ විතරක් නෙමේ, තැඹු සහල් භාවිතා කළා. කැඳ වර්ග විදිහට බැදිහාල් කැඳ, කොළ කැඳ, බත් කැඳ, මෙන්න මේ කැඳ වර්ග උක්කකරු හරි කිතුල් හකුරු හරි සමග පානය කළා. කුරක්කන් වෙනත් ධාන්‍ය සමග මිශ්‍ර කරලා හැලප, තලප, අග්ගලා ඒ වගේම විවිධ කැඳ වර්ග සාදා ගැනීම සිදු කළා. කොස් වලින් විවිධ කෑම වර්ග හැදුවා. කොස් වලින් සැකසූ අටු කොස්, වැලි කොස්, ඇට සහ වියලාගත් කොස්, මදුළු භාවිතා, මේ වගේ දේවල් ගොඩාක් අපේ පාරම්පරික මුතුන් මිත්තන් සිද්ධ කළා. ඒ වගේම ලුණු දෙහි, අච්චාරු වර්ග, ජාඩි පරිභෝජනයට ගත්තා. මේ වගේ ක්‍රමෝපායන් ඔවුන් ආහාරවල පෝෂණ ගුණය වැඩි කර ගැනීමට භාවිතා කළා. ඒ විතරක් නෙමේ දරුවනි. ස්වාභාවිකව ආහාරයේ රසය, ගුණය, වර්ණය, සුවඳ දියුණු කිරීම සඳහා දේශීය කුළුබඩු වර්ග භාවිතා කරන්නටත් ඔවුන් පුරුදු වෙලා හිටියා. ඉඟුරු, උළුහාල්, කහ, කුරුඳු, සුදුළුණු වගේ කුළුබඩු වර්ග. මේ කුළුබඩු මගින්
මේ කුළුබඩු භාවිතා කිරීම තුළින් මොනවද පුතේ අපට ලැබෙන වාසි? 1. ආහාර රුචිය වර්ධනය වුණා. ආහාර ජීර්ණයත් පහසු වුණා. ඊට අමතරව ස්වභාවික රස කාරක ලබා ගැනීමට රසකරන රසකාරක වලට අමතරව ඖෂධීය
වශයෙන්
ඊට අමතරව ස්වභාවික රසකාරක රසය ලබා දීමට අමතරව ඖෂධීය වශයෙන් අපිට වැදගත් වුණා.
ඔව්. අපි බලමු මේක කොහොමද ඖෂධීය වශයෙන් වැදගත් වෙන්නේ කියලා.
ඉඟුරු
බඩේ අජීර්ණවලදී යොදාගත්තා.
උළුහාල්
රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමට උදව් වුණා.
කහ
විසබීජ නාශකයක් විදිහට විතරක් නෙමෙයි, මානසික ක්‍රියාකාරීත්වය වර්ධනයටත් ඉවහල් වුණා.
කුරුඳු
ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට, ප්‍රතිඔක්ෂිකාරකයක් ලෙස ශරීරයේ මේදය අඩු කිරීමටත් උදව් වුණා.
සුදුළුණු
ප්‍රතිජීවක ගුණය, පිළිකා නැසීමේ ගුණය පවතිනවා මෙන්න මේ සුදුළුණු වල. මෙන්න මේ වගේ ඖෂධීය වටිනාකමකින් යුක්ත දේවල් කොළුබඩු විදිහට අපේ මුතුන් මිත්තන් භාවිතා කළා. ඇත්තටම දුවේ පුතේ, දේශීය ආහාර භාවිතයට හුරු වීම නිසා මෙන්න මේ වාගේ ප්‍රතිලාභ අපට අත්වෙනවා.
මොනවද දුවේ පුතේ අපට ලැබෙන ප්‍රතිලාභ? දේශීය ආහාර පෝෂණයෙන් අනුන නිසා හොඳ පෝෂණයක් අපට ලැබෙනවා. මිල අධික නොවන නිසා ආර්ථික වාසියක් අපට ලැබෙනවා. තම ගෙවත්තේම වගා කරගන්න හැකිවීම නිසා ඉක්මනින්ම අපිට පළදාව නෙලා ගන්නත් පුළුවන් වෙනවා. වසවිස වලින් තොර ආහාර අපිට ලබා ගන්නත් පුළුවන් වෙනවා.
ඔව් දේශීය ආහාර පෝෂණය නනුන නිසා හොඳ පෝෂණයක් අපට ලැබෙනවා. මිලාදික නොවන බවත් අපට අත්වන වාසියක්. ඒ වගේම තමයි තම ගෙවත්තේම වගා කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසාම වසවිස වලින් තොර වෙනවා. ස්වාභාවික ආහාර වෙන නිසා මෙන්න මේ දේවල් වල පෝෂණ ගුණය ඉතා ඉහළගයක් ගන්නවා. මෙන්න මේ වගේ ප්‍රතිලාභ අපට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවනි. ආහාරවල පෝෂණ තත්ත්වය නංවාලීමට අපේ අම්මලා අත්තම්මලා විවිධ ක්‍රම අනුගමනය කළා. මොනවාද මේ ක්‍රම? පිළියෙල කිරීමේ විවිධ ක්‍රම අනුගමනය කිරීම මගින් ආහාරවල පෝෂණ තත්ත්වය නංවාලීමට හැකියාව ලැබුණා. සමහර විටක මේ දේවල් ඒගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඒ වුණත් ඒ දේවල් කිරීම තුළින් හොඳ ප්‍රතිඵල ලැබුණා. ආහාර වර්ග කීපයක් එකතු කර පිසීම, හත්මාළුව, කැඳ වර්ග, නිවිති සමග කොස් ඇට, පරිප්පු සමග සාරන, මුන්කිරිබත්, එළවලු සලාද, එවිතරක්ද. පලා වර්ග කීපයක් එකතු කර මැලවීම සිද්ධ කරා. මිශ්‍ර මැල්ලම. එවගේම තමයි පලා වර්ග සඳහා දෙහි, උම්බලකඩ, පොල් ආදී එකතු කරපු නිසා පෝෂණ ගුණය වැඩි වුණා. වර්ණයේ වෙනස් නොවන ලෙස එළවලු පිසීම සිදු කළා. හැකිය ආහාර අමුවෙන් ආහාරයට ගැනීම සිදු කළා. මොන වගේ දේවල්ද? කැරට් කොටු කළ වගේ දේවල් අපි අමුවෙන් ආහාරයට ගන්නෙ. ඒ වගේම තමයි දරුවනේ ආර්ථික මට්ටමට ගැලපෙන පරිදි ඕනම පවුලකට තම පෝෂණ අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. එකම පෝෂ්‍ය පදාර්ථය ලබා ගැනීමට මිලාදික ආහාර වගේම මිලාඩු ආහාරද වෙළඳපොලේ තියෙනවා. එවගේම අඩු වියදමකින් ලබාගත හැකි ස්වාභාවික පෝෂණීය ආහාර වර්ගත් තියෙනවා. මොන වගේ දේවල්ද? ලොකු මාළු වැඩි මිලක් දී ලබා ගැනීම වෙනුවට පොඩි මාළු අඩු මිලක් දී ලබා ගැනීමෙන් වැඩි පෝෂණාගයක් ලබා ගන්න පුළුවන්. ලොකු මිලක් දී ලබා ගැනීම වෙනුවට පොඩි මාළු අඩු මිලක් දී ලබා ගැනීමෙන් වැඩි පෝෂණාගයක් ලබා ගන්න පුළුවන්. ප්‍රෝටීන් වැනි පෝෂක වලට අමතරව පොඩි මාළුන්ගේ කටු ආහාරයට ගැනීමෙන් ඛනිජ ලවණ ආදිය ලැබෙනවා. ඒ වගේම පොඩි මාළු පෝෂණ ගුණයෙන් වැඩි. තවත් තියෙනවා ආනානය කරන ඇප, දොඩම්, මිදි ආදියට පළතුරු කල්තබා ගන්න රසායනික ද්‍රව්‍ය එකතු කරන අවස්ථා තියෙනවා. වැඩි මිලක් දීලා ඇපල්, කහ දොඩම් ආදිය අනුභව කරනවා වෙනුවට ඊට වඩා පෝෂ ගුණයෙන් ඉතාමත්ම වැඩි වෙරළු, නාරන්, අලිගෙට පෙර, දෙලුම්, ලාවුළු මේ වගේ මිලෙන් අඩු හෝ ගෙවත්තේ වැවෙන පළතුරු ලබා ගන්න පුළුවන්. මේවයි පෝෂණ ගුණය අධිකයි. එවැගේම තමයි දරුවනේ වෙළඳ පොලේ පලා වර්ග මිලදී ගැනීම වෙනුවට ගෙවත්තේ වගා කරගත් පලා වර්ග කීපයකින් මිශ්‍ර මැල්ලුමක් සාදාගත හැකි. එය පෝෂණෙන් අධිකයි. එවැගේම රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා නැවුම් බවෙන් යුක්තයි. වැඩි මිලක් ගෙවලා වෙළඳ පොලෙන් පිටිකිරි පැකට් මිලදී ගැනීම වෙනුවට නැවුම් එලකිරි හෝ දියර කිරි භාවිතා කළ හැකි. එවැගේම නිර්මාංශය තමන්ගේ පෝෂණ අවශ්‍යතා පිරිමැසෙන ආකාරයට ආහාර සකස් කරගත යුතුය. කොයි වගේද? පීලි භෝග ධාන්‍ය වර්ග සමග මිශ්‍ර ආහාර කර ගැනීම, ඇට වර්ග සමග නිවුඩු සහල් භාවිතය, හතු භාවිතය මේ වගේ දේවල් නිර්මාංශය තමන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගන්න ලබා ගන්නවා. ඊට අමතරව ගෙවත්ත සකසිරුවන් ලෙස භාවිතා කරමින් පවුලේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමටත් උත්සාහ කළ යුතුය. එමගින් නැවුම් පිරිසුදු ස්වාභාවික ආහාර ලබා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම ආර්ථික මට්ටමටද එය වාසිදායක වෙනවා. ඒ විතරක් නෙවෙයි, වගා කිරීමේදී අපේ මුතුන් මිත්තෝ රසායනික කෘමිනාශක වෙනුවට ස්වාභාවික උපක්‍රම යොදාගත්තා. මොනවද මේ ස්වාභාවික උපක්‍රම කියන්නේ? කොහොඹ ඇටවලින් ගන්න යුෂ මිශ්‍ර වතුර කෘමිනාශක ලෙස භාවිතා කරලා තියෙනවා. වර්තමානයේ අධික ලෙස කෘමිනාශක භාවිතා කරන අපේ ගොවි මහතුන්ටත් මේ ක්‍රමය අත්හදා බලන්න පුළුවන්. තව දාස්පෙතිය මල් වැවීම සිද්ධ කළා. ඒකෙදි වෙන්නේ දාස්පෙතිය මල් සුවඳට කෘමීන් පලවා හැරිය හැකිවීම. ඒ වගේම තමයි ආහාර ද්‍රව්‍ය වගා කිරීමේදී පොහොර විදිහට ගොම පොහොර, සත්ව අපද්‍රව්‍ය, කොළ රොඩු ආදිය යොදාගත්තා. මේ නිසා පස නිසරු වුණේ නැහැ. මේ වගේ උපක්‍රම නිසා වසවිස වලින් තොර ආහාර ලබා ගැනීමේ හැකියාව උන්ට උදා වුණා. ඒ විතරක් නෙමෙයි, සුලභ ආහාර වර්ග ආහාර හිඟ කාලවලදී භාවිතා කිරීම සඳහා කල් තබා ගැනීමේ විවිධ ක්‍රම යොදාගත්තා. එමගින් ආහාර නාස්තිය අවම කර පෝෂණය වැඩි කරගන්නට හැකියාව ලැබුණා. අතීතයේ අපේ මුතුන් මිත්තෝ සමහර කෑම වර්ග මේ පැණිවල බහා තැබීම සිදු කළා. සරලව කිව්වොත් දුවේ පුතේ, මේ පැණිවල ගිල්ලවලා තිබ්බා. මස්, පළතුරු වගේ දේවල් මේ විදියට මේ පැණිවල බහා තැබුවා. හිරු රශ්මියෙන් වියලීම සිදු කළා. ගිනි තාපයෙන් වියලීම සිදු කළා. මස්, මාළු, දෙහි, කරවිල, කොස්මදුළු, මඤ්ඤොක්ක පෙති කපලා, මෙන්න මේ වගේ දේවල්. ඒ විතරක් නෙමේ, දුම් ගැසීමත් ආහාර කල්තබා ගැනීමේ ක්‍රමයක්. මස් වර්ග, කරවල, කොස්මදුළු, ගොරක වගේ ආහාර දුම් ගැසීම මගින් කල්තබා ගත්තා. ඒ විතරක් නෙමේ, වැලියට තැබීම මගින් සමහර ආහාර කල්තබා ගත්තා. දෙහි, කොස්සට වගේ දේවල්. ඔව් දරුවනි, තවත් කල්තබා ගැනීමේ ක්‍රම තියෙනවා. වර්තමානයේ දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන කල්තබා ගැනීමේ ක්‍රම තියෙන බව දුල පුතාලා දන්නවා. දුල පුතාලා හොඳටම දන්න සීතකරණය වර්තමානයේ ආහාර කල්තබා ගැනීම සඳහා බොහෝ නිවෙස්වල තියෙන උපකරණයක්. ඒ වගේ ආහාර කල්තබා ගැනීමේ තවත් ක්‍රම තියෙනවා.
ඔව් දුවේ පුතේ, අපි බලමු එහෙනම් ආහාර කල්තබා ගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. ආහාර වියලීම, සීනියට දැමීම, සීතකරණයේ දැමීම, තවත් අපි කතා කරු ටින් කිරීම, පිසින ලද හෝ පිසීමට සූදානම් කරන ලද ආහාර, ටින්වල ඇසිරීම වැනි ක්‍රමත් අපිට භාවිතා කරන්න පුළුවන්. විසර විජලනය, යන්ත්‍ර මගින් විජලනය, මේ ක්‍රමයේදීනුත් ආහාර අපිට කල්තබා ගන්න පුළුවන්. රසායනික ද්‍රව්‍යත් අපිට කරන්න පුළුවන්. පැස්ත්‍රීකරණය හා ජීවාණුහරණයත් අපිට කරන්න පුළුවන්. තවත් මොනවද පුතේ අපි මේ ගැන කතා කරොත්? වෙලියට තැබීම, දුම් ගැසීම, විනාකිරී එකතු කිරීම, පිසීම, මී පැණිවල බහා තැබීම වගේ ක්‍රම තුලිනුත් ආහාර කල් තබා ගන්න පුළුවන්. ඔව් දුවේ පිතේ, අපි ඒ කතා කළේ ආහාර කල් තබා ගැනීම සඳහා අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රම.
ඔව් දරුවනේ, ආහාර කල් තබා ගැනීමේ ක්‍රම විදිහට වියලීම, හිරු රශ්මියෙන්, ගිනි තාපයෙන්, සීනි දැමීම, සීනි උණු කර දමා ගැනීම, සීත කිරීම, ලුණු දැමීම, ඒ වගේම ටින් කිරීම, විසර වියලණය, රසායනික ද්‍රව්‍ය එකතු කිරීම, පැස්තරීකරණය, වැලියට දැමීම, දුම් ගැසීම, විනාකිරී එකතු කිරීම, ඒ වගේම පිසීම, මේ පැණිවල බහා තැබීම, මේ වගේ බොහෝමයක් ක්‍රම ආහාර කල්තබා ගැනීම සඳහා භාවිතා කරනවා. හොඳයි දුවේ පුතේ, අපි අද පෝෂණ ගැටලු අවම කරගන්න ශිෂ්‍ය දායකත්වය ලබා දිය හැකි ආකාරය ගැන දීර්ඝ වශයෙන් කතා කළා. පසුගිය දවසක අපි කතා කළා නිවැරදි පෝෂණය ලබාගැනීම පාඩමට අදාළ බොහොම කරුණු. ඔන්න ඒ නිසාම අද අපි ඔයාලට ප්‍රශ්න කීපයක් ලබා දෙනවා පිළිතුරු ලියන්න. ඔයාලා 10-11 ශ්‍රේණිවල පෙළ පොත ඇසුරු කරගෙන සහ අපි කතා කරපු කරුණුත් උපයෝගී කරගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන්. ඔව් දුවේ පුතේ, අපි මෙන්න මේ ප්‍රශ්න පහ තමයි අද ඔබට ඉදිරිපත් කරන්නේ. ආහාරවල අඩංගු විවිධ පෝෂ්‍ය පදාර්ථ නම් කරන්න. පළවෙනි ප්‍රශ්නේ, ආහාරවල අඩංගු විවිධ පෝෂ්‍ය පදාර්ථ නම් කරන්න. නැවතත් ඒ ප්‍රශ්න කියන්නම්. ආහාරවල අඩංගු විවිධ පෝෂ්‍ය පදාර්ථ නම් කරන්න. දෙවැනි ප්‍රශ්නේ, දුර්වල පෝෂණය නිසා දැකිය හැකි ලක්ෂණ තුනක් නම් කරන්න. දුර්වල පෝෂණය නිසා දැකිය හැකි ලක්ෂණ තුනක් නම් කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ, පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා නම් කරන්න. පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන කොටස් දෙකකි නම් කරන්න. පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන කොටස් දෙකකි නම් කරන්න. හතරවෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෝෂක ගැටලු දෙකක් තියෙනවා නම් කරන්න. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෝෂක ගැටලු දෙකක් තියෙනවා නම් කරන්න. අවසාන ප්‍රශ්නේ. මන්ද පෝෂණයේ ප්‍රතිවිපාක හතරක් නම් කරන්න. මන්ද පෝෂණයේ ප්‍රතිවිපාක හතරක් නම් කරන්න. ආයමත් කියන්නම්. මන්ද පෝෂණයේ ප්‍රතිවිපාක හතරක් නම් කරන්න. ඔන්න එහෙනම් දුවේ පුතේ, අදට අපි සමුගන්නයි සූදානම. තවත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්වා දොළ පුතාලා සියලුම දෙනාට ආයුබෝවන්. මම චමිලා බාලගේ.
මම බුද්ධික කුලගේ.
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය සමගාමී නිවැරදි පෝෂණය ලබා ගැනීම කියන පාඩම පිළිබඳවයි අපි විෂය කරුණු සාකච්ඡා කළේ. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අප සමග එක් වුණා මරදංකඩවල අල් අමින් මුස්ලිම් විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්යනි චමිලා බාලගේ මහත්මිය, ඒ වගේම අනුරාධපුර මිහින්තලේ මහාවිද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරු බුද්ධික එරන්දක කුලගේ මහත්මා.